නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යෝ උප්පත්තිකං විනේති කෝදං විසතං සප්ප විසංව ඕසදේහි සෝ භික්ඛු ජහාති ඕර පාරං උරගෝ ජින්නමිව තචං පුරාණං කීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ මහා විහාරයේ පදනම් කරගෙන පවත්වන භාවනා වැඩපිළිවෙලේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ඉතින් අපි උදේ කතිකාව කරගත්ත පරිදි කාලසටහන හැටියට හැම දවසකම ධර්මදේශනාවක් සඳහා අපි කාලයක් වෙන් කරගෙන තිනවා. දැන් අපිට මේ කාලය වෙන විලා තියෙන්නේ ධර්මදේශනාව සඳහායි. ඉතින් මේ ධර්මදේශනාව විශේෂයෙන් සඳහන් කරලා මේ වගේ වැඩමුළුවකදී මොන වගේ ධර්ම කොටසක් අපි දේශනා සාකච්ඡාව සඳහා ගත්තොත් හොඳයිද කියලා ආපු ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් මට යෝජනා වෙලා ඇවිල්ලා තිබුණා මේ ගාථාව උපුටා ගන්නලද උරග සූත්‍රේ. ඉතින් මේ උරග සූත්‍රයත් ඒ ගාථා ධර්මයේ සඳහන් වෙන පරිසරයත් ගැන කිති හඳුන්වීමක් කරනවා නම් අපි දන්නවා තථාගත සරුවත්තන් වහන්සේගේ දේශනා මේ වෙනකොට සංග්‍රහ වෙලා තියෙන ත්‍රිපිටකයේ වශයෙන් ඒ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ තමයි මේ ධර්ම කොටාචේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සූත්‍ර පිටකයත් දීඝනිකායේ, මජ්ක්‍ධිමනිකායේ, අංගුත්තරනිකායේ, සංයුත්තනිකායේ, කුද්දකනිකායේ කියලා සූත්‍ර කොටස් පහකට බෙදලා තියෙනවා. මේ පසු කාලීනව ඒ නිකාය සූත්‍රයන් පිළිබඳව විග්‍රහ කරපු යැත්ව සඳහන් කරලා තියෙනවා. ධර්ම කොටස ඉතා දීර්ඝ වශයෙන්, කියන්නේ බොහොම කෙටිවෙන් සරලව පටන් අරගෙන දීර්ඝ ධර්ම කොටස අඩා කැමැති අයට දීඝනිකායේ හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන්. ඒක සීලක්ඛන්දෙන් තමයි පටන් අරගන්නේ. ඉතින් සීල පිළිබඳ සෑහෙන විස්තරේ දීඝනිකායේ තියෙනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් දීඝ කතා මාර්ගයෙන් සමාධියට ප්‍රඥාවට යොමු කිරීම තියෙනවා. ඒක නිසා ආධුනිකයන්ට කියවන්න හොඳ කතාසාරයක් තියෙනවා. දීඝනිකායේ එක සූත්‍රයක් ගත්තොත් පිටු 30ක 40ක විතර දිගක් තියෙනවා. ඊගාට මජ්ක්‍ධිමනිකායට ගත්තාම ඒකේ තියෙන ඊට වැඩිය ටිකක් භාවනාවට ගැඹුරු භාවනාවට අදාළ කොටස්. ඒක ඇත්තටම සංගායනාවේදී මුල් මුල කොටස්වල ඒ ස්වාමීන් වහන්සේලා බොහොම ප්‍රසන්නව කරගෙන කරගෙන යනකොට මතක් වෙච්ච කොටස් බොහොම ලස්සනට සංග්‍රහ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ සංග්‍රහ වෙච්ච කොටස් වල ඉතුරු වෙච්ච පුංචි කොටස් එකේ කාරණා, දෙකේ කාරණා, තුනේ කාරණා, හතරේ කාරණා, පහේ කාරණා වශයෙන් අංගුත්තර එකට එකක් වැඩි වෙන විදිහට අනුපිළිවෙලින් සඳහන් කරපු කොටාසය අංගුත්තරනිකා වශයෙන් සඳහන් වෙනවා. ඊට පස්සේ සංයුත්ත වශයෙන් එහෙම ආරයක් නැති ඔක්කොම එකතු කරලා දැන් ඔය සංයුත්ත පැටි කියනවා වගේ ඔක්කොම එකතු කරපු කොටස් සංයුත්තනිකාය සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ ඉතුරු අතරේ කොටස් මේ කුද්දකනිකාය ගැන පුංචි කාරණාවල සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ගැඹුරු පැත්තෙන් බලනකොට ඉතාමත්ම ගැඹුරු කොටස් මේ කුද්දකනිකාය සඳහන් වෙලා තියෙනවා. අර දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බැරි. නමුත් අත නෑරිය නොහැකි ගැඹුරු කොටස් සමහර පුංචි කරුණු අර දීඝනිකාය කියවරස් මජ්ක්‍ධිමනිකාය කියලා සාරයේ සූත්‍ර ඉස්පත් කරන ක්‍රමේ ව්‍යාකරණ තේරුම් ගත කිනාට කුද්දකනිකායේ ඒ දරුණු පිටු කරලා පින්ඩ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෑත කාලයේ ඒ කුද්දකනිකාය පිළිබඳ වුණත් නව කාලේ මේ අපි ඉන කාලේ ශාස්ත්‍රීය වශයෙන් හොයපැත්තු කුද්දකනිකාය සඳහන් වෙන මේ සුත්ත නිපාතය ඉතාමත්ම වෙනමම භාෂා ශෛලියකට අයිති බොහෝම ගැඹුරු කොටස් සාරාර්ථ වශයෙන් තමයි පිළි අරගන්නේ. නිපාත කියලා කියන්නේ ඊට වැඩි එක අඩු කරන්න විදියක් නැහැ. ඒකේ තියෙන්නේ සාරය තමයි. සාරමණ්ඩේ තියෙන්නේ ඒකේ. අන්න ඒක සූත්‍ර නිපාතේ වශයෙන් සඳහන් කළා කියලා. ඒ සූත්‍ර නිපාතයේ තමයි මේ උරග සූත්‍රයේ සඳහන් වෙන්නේ. සූත්‍ර නිපාතයේ උරග වග්ග, මහා වග්ග, චූල වග්ග, පාරායන අටක කියලා වර්ග පහක් තියෙනවා. උරග නිකා වර්ගයේ පළවෙනි කරන උරග සූත්‍රයේ මේ සූත්‍ර නිසමයේ වර්ගෙන් නම් ලැබිලා තියෙන්නේ. ඉතින් අද ලෝකයේ තියෙන දාර්ශනික කොටස් අතර ඉතාමත්ම ගැඹුරු අටක වර්ගයේ සහ පාරායන වර්ගයේ උනත් දකින්න පුළුවන් ඉන්නේ මේ සූත්‍ර නිපාතයේ සාරවත්යන් වහන්සේ වැඩ ඉන කාලේ 45 වසක් ඒ ධර්ම බුද්ධ කෘත්‍ය කරමින් ධර්ම දේශනා කරන උන්වහන්සේම මේ සූත්‍ර නිපාතයේ මම අසවල් සූත්‍රය අසවල් ගාථාව දේශනා කරුවේ ඔන්න ඔය අර්ථය තමයි කියලා තමන් වහන්සේම ඒක උද්දෘත කරපු අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඉස්ලාම් වගේ ගුණයක් ඇවිල්ලා තියෙනවා. අසවල් දවසේ අසවල් සූත්‍රයේ මම මේක කිව්වේ ඔන්න ඔකට තමයි කියලා තමන් වහන්සේම තමන් වහන්සේව උද්දෘත කරපු තැන් සූත්‍ර නිපාතයේ දකින්නවා. තවත් පැත්තකින් මේ සූත්‍ර නිපාතය ගැන කතා කරන ඇත්ත සඳහන් කරනවා. සර්වඥාන්සේගේ මුල් බුද්ධ ශාසනය කියන්නේ බුදු වෙලා සර්වඥතා ඥාණය ළඟා කරගෙන අවුරුදු 20ක් යනකම් මේකේ කිසිම විනය නීතියක් තිබුණේ නැහැ, කිසිම ව්‍යවස්ථා සංග්‍රහයක් තිබුණේ නැහැ. එනේ නැත්තෝ බොහෝම පිම්පිරිච්ච ඇත්තෝ සර්වඥාන්සේ බලාගෙන පාරමිතා පුරාගෙන ආවා. උන්වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මුල් කරගත් ධර්මදේශනා කොටසක් කරනකොටම ඒ බොහෝම කිටි හඳුන්වා දීමකින් තම තමන්ගේ ඵල පද ප්‍රාප්තියට පත් වුණා. ඵලය ලබා ගත්තා. ඉතින් ඒ නිසා මුල් කාලවල මේ විනීත අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා සඳහන් වෙනවා. පස්චිම බුද්ධ ශාසනය තමයි පසු අවුරුදු 25 තමයි 45 පස්සේ අවුරුදු 25 තමයි ඔය පිරිවෙන් ආරාම පිළිගැනීම ත්‍රිපිටක එක එක සකස් කිරීම ඇතරින් ගියාම විනය නීති පැනවීම ඒ වගේ කොටස් මේ ශාසනයේ සංග්‍රහයක් ඇතිලා තියෙන්නේ, ගුණයක් ඇතිලා තියෙන්නේ. මේ සුත්ත නිපාතය ගැන සඳහන් කරන කියන කතාවක් තමයි සුත්ත නිපාතයේ මුළු පොතම කියවත් කිසිම තැනක රහත් වීම සඳහා සෝවාන් වෙන්න ඕනේ, සකදාගාමි වෙන්න ඕනේ, අනාගාමි වෙන්න ඕනේ, අරියත් වෙන්න කතාවක් නැහැ. බණ අහපු ගමන් කෙලින්ම රහත් වෙච්ච කතාව තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ තමයි මජ්ක්‍ධිම නිකාය වගේ තැනකට එනකොට තමයි ඒ සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ ඵල හතරකින් අරියත් වෙන දඬපත් වෙලාදී. ඊට පස්සේ සෝවාන් වීම සඳහා ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් විසුද්ධි හතක්ට කඩලා රතවිනීත සූත්‍රය සඳහන් වෙනවා. ඊට පස්සේ මේ විසුද්ධි හත අටුවා යුගයට එනකොට නවම විදර්ශනා ඥාන සහ සෝලස විදර්ශනා ඥාන වශයෙන් විදර්ශනා ඥාන වලට කැඩලා තියෙනවා. දැන් ඉන්න ආචාර්යවරු මේ එක එක විදර්ශනා ඥාන තව තවත් එක ටික තුනට කඩ කඩ ඒ වගේ ඊටාමත්ම ක්‍රමික ටිකෙන් ටිකෙන් දිනු වෙන ධර්ම කොටා සම්බන්ධ වෙනකොට අද භාවනා කරන ඇත්තෝ මේ විපස්සනා ඥාන සම්බන්ධව එහෙම නැත්නම් මේ විසුද්ධි සම්බන්ධව සෝවාන් වීම සම්බන්ධව සකදාගාමි වීම සම්බන්ධව ඉතින් බලාපොරොත්තු ඇති කරගෙන මම ඉන්නේ කොයි විපස්සනා ඥානේද, මම ඉන්නේ කොයි මාර්ගයේද ඵලයේද කියලා හරියට හෙව්වා. මේ ප්‍රතිඵල බලාපොරොත්තු කරන භාවනා විලාසකුත් තියෙනවාද. ඉතින් මේකයි එකවර නිවන් දකින ක්‍රමයයි අතර පරප්පර පාවයක් තිබුණාට මේක සරුවච්චන් වහන්සේගේ දේශනා විලාසයක්. එහෙම නැත්නම් ඒ ශ්‍රාවකෝ එක එක දේවල් උකහා ගන්න අවස්ථාවක්. ඒ නිසා සූත්‍ර පිටකයේ ඔය විසුත්ත නිපාතේ විශේෂයෙන්ම අපි මේ උරක සූත්‍රය උකහා ගන්න ලද සූත්‍රයේ හොඳට කියවල බලොත් කිසිම තැනක එහෙම මේ මම ඉස්සල්ලා මේ නාම රූප පරිච්ඡේද ඥාන ලැබුණා, ඊගාට පච්චේ පරිග්‍රහ ඥාන ලැබුණා, ඊගාට සම්මස්සන ඥාන, ඒ මොකක්වත් නැහැ. බණ ඇහුව රහත් වුණා. ඉතින් ඒකට ඇත්තටම බණ අහන කට්ටියගේ එදා බණ අහපු පින්වත් උතුමන් වහන්සේලාගේ පාරමි පිටිච ගතිය එකෙන් පේනවා. අද එනකොට ගොඩාක් විස්තර වෙලා තියෙන නිසා මේ දෙක එකක්වත් බැහැර කරන්න අපට පුළුවන් කමක් නැහැ. අපිට තියෙන්නේ යම් කිසි කෙනෙකුට මේ විදිහට බණහනකොටම නිවන් දකින්න තරම් ඒ පින තියෙනවනම් අපි ඇත්තන්ට උග්ගටි තඤ්ඤු අසුවම නිවන් දකින්න පුළුවන් ඇත්තෝ කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් ඒක ටිකක් හපලා බලලා වැඩ කර නැත්නම් විපංච තඤ්ඤු කියලා කියනවා. එහෙම නැත්නම් නෙය්‍ය කියලා කියන්නේ ඒ මුළු ත්‍රිපිටකයම කරලා සීල සමාධි ප්‍රඥා පීවට ගිහිල්ලා එක එක ඥානෙන් ටික 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 ඉහළට ගිහිල්ලා කොහොම හරි මේ ජීවිතේ නිවන් දකින්න කෙනෙක්. එහෙම බැරියත් අන තමයි පදපරම කියලා කියන්නේ. පදපරම කියන්නේ පොතේ ගුරා කියන එකයි සිංහලෙන්. පොත විතරයි ආර දැනුම තියෙන කවදාකවත් පද විතරයි. ඒක પરමාර්ථ කරගත්ත ජීවිතේ ඒකත් වටිනවා. මොකද එහෙම තමයි මේකට බැහැ ගන්න තියෙන අපිට. ඒ නිසා එක ටිකක් හොඳයි නෙවෙයි. අපි මේ යන පෙරහැර එක එක මට්ටම් තමයි. කෙසේ නමුත් මේ උරග සූත්‍රය ගැන අපි බැහැ ගත්තොත් ඒ සූත්‍රය තමයි පුතාරිනකොට ඉස්සරහම තියෙන්නේ. නමුත් මේ උරග සූත්‍රයේ ඉදිරිපත් කිරීම දානෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යන ක්‍රමයක් නැහැ. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා ක්‍රමයකුත් නැහැ. ඒක පාරටම ගැඹුරු තැන් වලින් පටන් අරගන්නවා. ඒ වගේම එක් ගාථාවක් ඊගාව ගාථාවට තුඩු දෙන ගතියක් නිට්ටියක් තියන්නේ නැහැ. පළවෙනි ගාථාව වෙනම කතාවක්, දෙවෙනි ගාථාව වෙනම කතාවක්, තුන්වෙනි ගාථාව වෙනම කතාවක්. නමුත් ඒකේ තියෙන එක සූත්‍රයක් වශයෙන් සංග්‍රහ වෙන්න හේතුව තමයි තුන්වෙනි පදයේ හතරවෙනි පදයේ දෙකේම සමානයි. ධ්‍රුව පද කියලා කියනවා නැත්නම් නාතමත් වෙනවා. යෝබිකු ජහති වර බාරං උරගෝ ජින්නිය තචම් පුරාණං කියන පද දෙක හැම ගාථාවෙම තුන්වෙනි හා හතරවෙනි පද වලින් සඳහන් වෙලා තියෙනවා. මුල් ගාථා පද දෙක තමයි තමන්ට ආවේනික වූ ධර්ම කොටාසේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේකට විවරණ සපයන අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා. මෙවුවා මේ එක එක සංසිද්ධිවලදී එක එක සිද්ධිවලදී සිටුවෙච්ච දේවල් අර ධ්‍රුවපදයේ සමානතාවය නිසා එකම ගාථාවක් විතර බැඳලා තියෙනවා කියලා. ඉතින් ගාථා ගොඩාක් තියෙනවා අපිට හිතන්න අමාරුයි මේ දවස් 10 ඇතුළත අපිට මොන විදිහේ සංග්‍රහ කිරීමකින් මේ මුළු සූත්‍රය ඉවර කරන්න නැත්නම් අපි එහෙම අතු වෙන අවස්ථාවේදී අපි කරගෙන යන මේ භාවනා ක්‍රමයට ගැළපෙන ප්‍රායෝගික සහ මුළු ධර්ම කොටස් වලට ගැළපෙන විදිහට ගෙනියනවාද කියන අපි සාකච්ඡා කරමු. ඉදිරියට යමු. පළවෙනිම ගාථාව තමයි අපි සඳහන් කරපු යෝ උපතිතං විනේති කෝදා විසං විසතං සප්ප විසංගෝ ඖෂදේයි. මේක තමයි අපිට කන්ට හදන දවසේ මාතෘකාව. යමෙක් උපන්න ලද උපදින ලද ක්‍රෝධය සමනයටපත් කරයිද විනේනේ කරයිද සර්ප විසකට ප්‍රතිවිස දුන්නට පස්සේ විෂ කපන්නාසේ හලාහල විසක් වදිති සර්ප විසක් වදිති මිනිසෙකුට ඒකට දෙන බේත් වලින් අර පැතිරිච්ච විස සම්පූර්ණයෙන් අයින් කරනවා වගේ උපන්නා වූ කුරෝදයක් යම් කිසි කෙනෙක් හික්මීමකට ලක් කරනවා විනේනය කරනවා නම් කීකරු කර ගන්නවා නම් ඒ පුද්ගලයා සෝබික්කු ජහාති ඕරපාරං උරගෝ ජිනමිය තචම් පුරාණං කියන. ඒකත් මේ ඕරපාරං කියන එකත් අටුවාව විස්තර කරලා තියෙන්නේ ඕරම් භාග්‍ය සංයෝජන සහ උද්දම් භාග්‍ය සංයෝජන වශයෙන් කියන මේ අරියත් මාර්ගයේ දක්වාම ටිකෙන් 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 අපි ගෙවම් කරමින් යන මේ සංයෝජන ධර්ම 10 කියලා කියවන බැලුමටම මට පළවෙනි සැරේම කියන්න හිතුනේ එහෙමයි. මොකද අටුවාව උත්සාහ කරනවා මේක ඕරම් භාග්‍ය සංයෝජන පමණයි කියන්නේ. ඒ කියන්නේ අනාගාමි මාර්ගයේ තෙක් පමණයි මෙතනින් ගෙනියන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් ඒකට එච්චරම අටුවාවක කියව පළියටම නතර වෙන්න ඕනකමක් නැහැ. ඒක පැහැදිලිව පේන්න තියෙනවා. ඕරම පාරම කියලා කිව්වම මෙගොඩයි එගොඩයි දෙකම කියලා. တටුව උත්සාහ කරනවා මේ මෙගොඩ తీරේ ඉක්මව කරලා එගොඩට යනවා. ඒ කියන්නේ ඕරම් භාගයේ සංයෝජන කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රාමාස කාමරාග පටිග කියන සංයෝජන පහ පමණයි මේකෙන් විනයනය කරන්නේ කියලා. නමුත් හොඳට විග්‍රහ කරලා බලනකොට නම් තේරෙනවා එහෙම එකක් නැහැ. එගොඩ මෙගොඩ දෙකම එළෝ මෙළෝ දෙකම ඉක්මවලා ලෝකෝත්තර තත්වයට යන්න මේ ගාථා පදවල තියෙන පෙළගැස්ම අත්වල හොඳටම ඇති කියලා. ඉතින් මේ අනුව අපිට පේනවා අද දවසේ මාතෘකාව අපිට වෙන්නේ ක්‍රෝධය කියන චෛතසිකයයි. එහෙම නැත්නම් අපි නිවර්ත ධර්ම වල සඳහන් කරන පටිගේ කාමරාග පටිය මේ සංයෝජන සංගායන පටිගය නැත්නම් ව්‍යාපාදේ කියන නීවරණ ධර්මේ නැත්නම් අකුසල මුල් වලින් ලෝභ දෝෂ කියලා ගතන් වෙන අකුසල චෛතසිකේ තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අර කලින් කිව්ව විදිහට සාමාන්‍ය ඉදිරිපත් කිරීමක නම් සංසාරේ දුක් වලට හේතු හොයනකොට සර්වචනාංශයේ මුලට පෙන්වන්නේ කාමය, ආශාව, ලෝභය. ඊට පස්සේ තමයි ද්වේෂය, ඊට පස්සේ තමයි මෝහය පෙන්වන්නේ. ලෝභ, දෝෂ, මෝහ කියලා අපි ඇඟිලි ගණන් කරන්නේ. ඔහොත් මේ සූත්‍රේ පටන් අරගන්නේ ද්වේෂයෙන්. ක්‍රෝධයෙන්. මට හිතෙනවා කාරණා දෙකක් මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා. එකක් තමයි මේ කතාව නැත්නම් මේ දේශනාව සර්වඥාන්සේගේ ශ්‍රී මුඛයට නැගිට හේතු වෙච්ච නිදාන කතාව. දෙක තමයි මේ සූත්‍රනිපාති වගේ දේවල් සඳහන් කරන්නේ බුද්ධාගම හඳුන්ලා දෙන්නවක්වත් නෙමෙයි, ඒක සම්කීර්ති ප්‍රමාණයකට දැනට වැඩ කරගෙන යන අයට ඉදිරිපත් කරන ටිකක් ගැඹුරු ධර්ම කොටස නිසා මේක යම් ප්‍රමාණයකට දැනට සීලයක පිළිතලා සමාධි ප්‍රඥා වඩන අයට දෙන උපදෙස් පන්තියක් වගේ නිසා සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒ ක්‍රෝධයෙන් පටන් ගන්නේ ඇයි කියලා. ඒකෙන් ඇයි ඒක මම මේ අන්තිම ඉදිරිපත් කරපු කාරණා ඉදිරිපත් කරොත් සීල දෙනාටම hina වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ මොකද හේතුව ඒ ධම්ම සංගණිය කියලා අපේ තියෙනවා අභිධර්මයේ පොතක්. ඒකේ තියෙන ඔක්කොම මේ චෛසික ධර්ම ගැන කතා කරනවා. මූල ධර්මානුකූලව ඒ චෛසිකේ නිකන් මේ භාවනා පැත්තේ නෙවෙයි මූල ධර්ම පැත්තේ. එතනම් බෞද්ධ මානසික විද්‍යාව විස්තර කරනවා. ඒ විස්තර කරනකොට මෙන්න මෙහෙම පදයක් තියෙනවා. යම් කිසි කෙනෙක් තාම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධරත්නයේ කෙරේ ශ්‍රද්ධාවක් පිහිටවගන්නේ නැතුව සීල සමාධි ප්‍රඥා ආදී කිසිම ප්‍රතිපත්තියට බැසගන්නේ නැතුව ඒ ඉඳුරම් පිනවීම නම් වූ පෘථග්ජනයාගේ තියෙන එකම ධර්මයේම සරණ කරගෙන පිහිට කරගෙන ජීවත් වෙනවා නම් එන් තම ආධ්‍යාත්මයක් හෝ ආගමකට නැඹුරුවක් නැත්නම් ඒ මිනිස්සයා ස්ත්‍රී වේවා පුරුෂ වේවා සංසාරයට බැඳෙන ප්‍රධානම බන්ධනය තමයි රාගය. එයාගේ චරිතය සම්පූර්ණයෙන්ම විස්තර කර දෙන්න පුළුවන් රාගය තුලින්. ඒ ජීවිතය ගත කරන්නේ සතුට වැඩි කර ගැනීමේ, ඉඳුරම් පිනවීමේ, කාමසුකල්ලි කාණු යෝගයේ වැටිලා යෙදිලා. නමුත් මේ පොත විග්‍රහ කරලා කියනවා යම් කිසි කෙනෙක් ඒකේ ආදීනව දැනගෙන, ලෝභයේ ආදීනව දැනගෙන දාහණයට පෙළඹෙනවා. දාහණයට පෙළඹලා බොහෝ කොට දාන කරනකොට එයාට හමු වෙනවා සිල්වතුන් ගුණවතුන්. ඊට පස්සේ කතා කරලා කියනවා මේ දාණය ආධ්‍යාත්මික ජීවිතයේ ආරම්භය වුණාට දානීය සිල්වතුන්ට දෙනවා නම් සහ සිල්වත් ඉඳගෙන දෙනවා නම් ඉෂ්ඨිර ධර්මපතිපදාකට වැටෙනවා. ශික්ෂාවකට වැටෙනවා. බෞද්ධයෙක් බුද්ධාගම වශයෙන් බෞද්ධයෙක් වෙන්න දානේ හොඳ වුණාට බුද්ධ ධර්මයට පෙළඹෙන්න ඕන. ධර්මයේ තමයි ලං කරගන්න ඕනේ නම් දානීය නතර ලැබයි ගාව පඩියර කොට වෙන්න ඕන. නිසා දානිය කියලා කියන්නේ අපේ පිය ගැට පෙළක තියෙන සඳකඩ පහන වගේ විචිතුරු විචිත්‍ර තැනක්. ඒකට ගොඩ වුණාමට පස්සේ තමයි පළවෙනි පඩිය ඊගාව අභියෝගේ බාටපත් වෙන්නේ. ඒ පඩියට සීලයට ගොඩ වුණාට පස්සේ තමයි අපි ශාසනයට අභ්‍යන්තර ශාසනය සහ බාහිර ශාසනය වශයෙන් ශාසනයේ වැඩට බහින්නේ. එතකන් අපි කරන්නේ ඒකට මේ එළඹිලා වාසය කරන එක විතරයි නැත්නම් කිට්ටු කරන එක විතරයි. ඒ නිසා දානයෙන් සීලයට නැගිනකොට ඒ පුද්ගලයා අඩුම ගාහනේ කර්මේ සහ කර්මඵලය අදහනවා. ඒ වාගේම තමන්ගේ කරන කියන දේ හිරියෝතප්ප වශයෙන්, ඒ කියන්නේ පවට බය සහ පවට ලැජ්ජා වශයෙන් සහ ඉදිරි සංවර වශයෙන් වග වෙනවා. ඒකට කියන්නේ මේ සදාචාරාත්මක වගවීම කියලා. වගකීම කියලා. සදාචාරාත්මක වග වෙන්න උනාට පස්සේ තමයි බුද්ධලගේ පෞරුෂත්වයේ හෝ රුචර්ජකම් වෙනස් වෙන්න පටන් ගන්නේ. හිර්ජියක් නෙවෙයි යන්තමට හරි. එකකින් කියනනම් දාහණයෙන් ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන එකයි තියෙන්නේ. දාහණය කරලා දෙන්නේ සීයේට කිට්ටු කරලා දිල්ලතුම් පෙන්නලා දිල්ලතුම් තුනයි කියලා පොඩි පණිවිඩයක් දෙන එක විතරයි. ඊට පස්සේ සීලයට කොට උනාට පස්සේ වග වෙන්න වෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් අභ්‍යන්තර ධාසනිය හෝ බාහිර ධාසනියට. අර ධම්මදංගණී මෙන්න මෙහෙම කතාවක් වෙන බොම ගැඹුරෙන් කියන්නේ හැබැයි යම් කිසි කෙනෙක් සීල ශික්ෂාවටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට තව දුරටත් සංසාර බන්ධනේ වෙන්නේ රාගය නෙවෙයි ద్వේෂය කියලා. හරි මේ මානසික විද්‍යානුකූල බැලුවත් සමාජීය බැලුවත් ඒක ඇත්තක් කියලා මට හිතෙනවා. සීල් දතුන්ට ටිකක් කේන්ති යනවා වැඩි කියන එකයි මම කියන්න හදන්නේ. භාවනා කරන අයට සාමාන්‍ය අයට වැඩිය ටිකක් තද වෙනවා. ප්‍රඥාවට යනකොට මිනිස්සු නුරුස්සන ගතියකට එනවා. මේක මේ රෝගයක් නෙමෙයි, පුද්ගලික දෙයක් නෙවෙයි. මේ මාන්නය, එහෙම නැත්නම් මමායනේ විස්පර්ලෙන හැටි, නැත්නම් මමායනේ පරිණාමයට පත් වෙන හැටි. මේක දන්නේ නැති ඇත්තෝ හරියට වෙහෙස කරගන්නවා ආධ්‍යාත්මික ජීවිතේ. ඒ වගේම බුද්ධාගම පාවා දෙනවා. වැරදියට සාත්‍රිවිද රත්නේ නියෝජනය කරනවා. ඒ නිසා භාවනා කරන ඇත්තෝ මතක තියාගන්න ඕනේ, අපි පව් කරමින් ලෝභගතව ජීවිතය ගත කරනට ඕනේ පව් කරන ලෝභ කෙනෙක් එක්ක අපිට ප්‍රශ්නයක් වෙන්නේ. අපි දන්නවා අපිත් පව් කරනවා, ඒගොල්ලොත් පව් කරනවා. අපි අසුචි වලක ඉන්න අසුචි පණුව වගේ පිරිසුදුකම ගැන අපි කතා කරන්නේ. ඒ නිසා ඕන කෙනෙකුගේ වැරද්දක් ගැන අපිට සමාව දෙන්න පුළුවන්. මොකද අපි දන්නවා අපේ කිල්ලෝට තුනු තියෙනවායි කියලා. ඒ නිසා කොයි කෙනාගේ මනසේ කිල්ලෝට ඇතින කිල්ලෝට උණු තියෙනවා. නමුත් සිල්වන්ත වෙන්න වෙච්ච කියකම අපි ලොකු කැපකිරීමක් කරනවා. මොනද කැපකරන දස දාන වස්තු වශයෙන් අපි ඉඳුන් හිටුන් කැම බීම, ඉඳුන් හිටුන් ඇඳුම් පළඳු, සුවඳ මල් ගඳ විලවුන් ආදී දේවල් පූජා කරනවා. ඒ පූජා කරන හැම වෙලාවෙදීම දන් දෙන චේකන අපිට වෙන්නේ මහා ලෝභෙක්. ඒ මනුස්සයා කවදාක සංසාරෙන් ගොඩ ගන්න බෑ. අපි නම් එහෙම නෑ. අසවල් පන්සලේ බෝඩ් එක බලන්න අපේ බෝඩ් එක නම ගහලා තියෙනවා මෙච්චර ලොකුවට. ඉතින් අතර මෙතන බෝඩ් ගහගෙන දන් දෙන කෙනා දන් නොදෙන කෙනා පහත් කර සැලකීම, ඒක තමයි මෙතන මේ සඳහන් කරන්නේ. ඒක එන්නේ ලෝභයෙන් නෙවෙයි ද්වේෂයෙන්. ඒක එහෙම කියනවාට හැබැයි ඇත්ත කැමති නෑ. ඉතින් මම නෙවෙයි කියන්නේ, මේ බුදුහාමුදුරුවෝ කියන ඉඳලා අපිට තියෙන එක එහෙමයි කියලා අර්ථකථනය දෙන එක විතරයි. ඕක විදිහට දරුණු වෙනවා සිල් රකින්න ගිය ගමන්. තමන් ප්‍රතිපත්තියක් වශයෙන් සතුන් නොමරන්න විනිශ්චය ගත්ත ගමන් සතුන් මරණ කෙනෙක් පේන්නේ අමතර සතෙක් විදියට. මනුෂ්‍යකමක් විදියට දකින්නේම නැහැ. ඒ වගේම එළවලු විතරක් බත් කන එක නම ස්මාලු කෙනාව දකින්නේ අලුගෝසුවෙක් විදියට. දකින්නම කැමති නැහැ. කිට්ටු කොටත් කැමති නැහැ. මතක නැහැ මෙතෙක් කල සංසාරේ තමයි මෙච්චර කල් මේක කරගෙන ආවයි කිය. අර බඩියට කොට වෙච්ච ගම අනිංගොල දිහා නහයෙන් තමයි බලන්නේ ඊට පස්සේ. මෙන්න මේ රෝගේ මේ සූත්‍රයෙන් ව්‍යංගාර්ථයෙන් පෙන්ලා දෙනවා. මේ දන් දෙන කෙනාව දන් නොදෙන කෙනා පහත් කරගල කියවන්. සිල් රකින්න කෙනා සිල් නොරකින්න කෙනාව පහත් කර සැලකීමත් නිසා පුදුමාකාර සමාජයේ අපි ප්‍රශ්න ඇති කරගන්නවා. අපි මේ සමාජශීලීත්වය කෙනෙක්ගේ තියෙන ඇසුර අපිට අතර විශාල පරතරයක් එන්න පටන් අර ගන්නවා. අපි සිල්ලුතුන්, අපි දන් දෙන ඇත්තු, අපි භාවනා කරන ඇත්තු කියලා ඕක ඉහළට යන්නේ යන්නේ භාවනා කළ සමාධිය කාට පස්සේ සුව කරගන්න බැරි තත්ත්වයට ලෙඩිපෝ වෙනවා. අර කොහොමනක්වත් දැක ගන්න බෑ. අබෞද්ධයෙක් බලන්න බෑ, දන්නවදන කෙනෙක් දකින්න බෑ, සිල්නරද නැති කෙනෙක් මිනිස්සෙක් තරම සලකන්නේ. අන්න ඔතන තමයි ඔය ලෝකේ රෝගේ බෝ වෙනවා. දානේ ශීලයේ සමාධිය කියන තුනටම බෝ වෙනවා. ප්‍රඥාට ගියාට පස්සේ බුදුජානන්සෝ ඔන්න ඕක තමයි ප්‍රධාන වශයෙන් මුණට පින්නන්නේ. ඔය අං එන ගතිය භාවනා කරනකොට අං ආවට පස්සේ නිකන් බෑ, අනින්නත් ඕනේ කට්ටියට. නිකන් ඉඳලා බෑ, මොකද ඒක අං තියනවා කියලා ආවට පස්සේ හරියම ආරෝක වෙන්නවා. ඒ නිසා මේ එවැනි වෙලාවට වෙනදා ඉවසන දෙයක්වත් ඉවසා ගන්න බැරුව මේ සමාජයේ පුදුම විදිහට වෙහෙසකර තත්වයකට පත් කර ගන්නවා. ඒ අතු සමාජ සංශෝධකයෝ බාටපත් වෙනවා, නැත්නම් සදාචාරාත්මක මේ සෙන්කෝලේ අතට අරගන්න. අරගෙන ඉවර වෙලා අනවශ්‍ය මෙතෙක් කල් තිබුණු සම්බන්ධකම් වලට හරි බාධාවක් ඇති කර ගන්නවා. ඉතින් මේක පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරපු ওই වෙස්ටර්න් ෆිලොසොෆි කියන පොත ලියපු බර්ටන් රසල් තුමා ලියලා තියෙනවා. මෙන්න මේ විදිහට තමන් යම්කිසි මට්ටමකට ඇවිල්ලා අනික් අය දන් දෙව්වඬ කිකිලෝ විතර රක්කනවා වගේ කිකිල් රක්කනද එසින් ගාම භාවනා කරවන්න උත්සාහ කර නැත්තෝ ඒ ඇත්තු ඒ සදාචාර කිරීමේ කටයුත්තට අමානුෂික වැඩපවා කරනවා. මේකට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ වෙස්ටර්න් ඉන්ටර්ස් කියලා. එයා කියලා තියෙනවා මිනිස්සෙක් විසින් මිනිස්සු කරගන්න පුළුවන් කැතම කැත වැඩි උත්තරයි. අපිට කිසිම තැනක සර්වඥාන්සි කිසිම දේශපාලන ශක්තියක් හෝ අධිකාරී බලයක් දීලා නැහැ තව කෙනෙකුගේ මානසිකත්වයට අත තියන්න. දානි මාර්ගින් හෝ සීල මාර්ගින් හෝ සමාධි මාර්ගින් ප්‍රඥා මාර්ගින් අපිට පුළුවන් පෙනී හිටින්ද සර්වඥාන්ච අපිට පෙන්වෙච්ච එහෙම නැතුව මම දන් දෙනවා දන් නොදෙන කට්ටිය ඔක්කොම අයිති පිටසෙන් ඉන්න ඕනේ මං කිසිම දෙයක් කරන්න ඕනේ කියන අවශ්‍යතාවය නැහැ දැන් මං සීල් රකින්නවා ධානිකට අනිවාර්යෙන්ම මෛත්‍රික සීල් රකින්න ඕනේ කියලා එහෙම දෙයක් නැහැ මොකද ඒ කියන්නේ මේ සීලයේ තියෙන වටිනාකම දන්නේ නැතුව තමයි මේ ලාභිත විකුණන්න හදන්නේ ඔක්කොටම ඒක ඔක්කොටම කරන්න බෑ සීල් රකින්න පුළුවන් වෙන ප්‍රඥාව ඇති කරන පමණයි හැබැයි අපිට පෙන්වන්න ඕන අපි සීල් රකින්න නිසා සතුටින් ජීවත් වෙනවා කියන්නේ ඒ පෙන්වන්න දෙයක් නැහැ පේනවා ඊට පස්සේ ප්‍රඥා සමාධියට ගියාට පස්සේ අපිට කියන්න පුළුවන් සීලය හෝ දානය හෝ සමාධිය හෝ සමාධිය අපේ ජීවිතය පහසු කරවන්නක් මිස අපේ ජීවිතය සුන්දර කරවන්නක් මිස අනිත් එක්ක සම්බන්ධ කරවන්නක් මිස අපි මේ සාමාන්‍ය ජනතාවගේ වෙන් කරන දෙයක් නෙවෙයි මෙන්න මේ ටික තමයි ප්‍රඥාව කියන්නේ මේ දේ දන්නේ නැතුව දන් නොදී ඉඳලා දන් දෙන දත්තට පත් වෙනකොට සිල් නොරකින තැනදී සිල් රකින තැනට පත් වෙනකොට සමාධිය නැති ඉඳලා සමාධිය තැනට පත් වෙනකොට ඒ පුද්ගලයාට මේ භාවනා ඉහළට යන්න යන ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා වෙන කෙනෙකුට ඉන්න බැරුව යනවා වෙනදා කරන්න වැඩ කරගන්න බැරි වෙනවා හැමදේම රුසුස්නාසුලු ගතියෙනවා ඒක මිනිස්සෙක් වචන හතරක් පාවිච්චි කරලා තිබුණා මේකෙදී irritability dissatisfaction fault finding and patent කවදාකවත් නැති විදිහට දේවල් නොරොස්මඟට පහල වෙනවා හිතේ. ඩිසැටිස්ෆැක්ෂන් කියන්නේ කොච්චර කෙරුවත් නැති. මේ දැන් නිවන් දකින්න ඕන. අල්ලපු විදිහට පේන්නත් ඕනේ. ඊට පස්සේ ෆෝල් ෆයින්ඩින්. හැම කෙනෙක්ම දකින්නේ මම වගේ නෑ. යා හිත ගන්නවා හොඳ නෑ. කතා කරනවා හොඳ නෑ. කනවා හොඳ නෑ. යනවා හොඳ නෑ. බොනවා හොඳ නෑ. මේ දේම දකින්නේ කික්වන්තෙදී. ඊට පස්සේ පෙඩැන්ටික් වෙන ඔක්කොම රූලට වැඩ කරන්න උත්සාහ කරනවා. ඉතින් හරි අපහසුතාවක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ සූත්‍රයේ මේ උපනාව මේ දුෘෂ්ණා ගතිය, වැරදි හොයන ගතිය, සතුටු වෙන ගතිය, දේව හරියට ඉර ඇඳලා කරන් හදන ගතිය දිහා බලලා එන්නේ විනේනේ කරන්නේ. ඒක හිතම ගන්න පුළුවන්. මේක මේ භාවනාව නිසා ඇතිවෙච්ච රෝගයක් බව දන්නවා. ඉංග්‍රීසියෙදක මේ කියනවා iatrogenic effect කියලා බෙහෙතෙන් හටගන්න ලෙඩ జాතියක් තියෙනවා. ඒකට බෙහෙත් ඇත්තෙම නැහැ. ඒක මාසුමේ අපේ පුදුකසාචාරි මහන්ස කියන්නේ බෙහෙත්ජ සමුත්තිත රෝගෝ වි අතිකිච්චෝ කියලා. බෙහෙතින් හටගත්ත රෙඩේට බෙහෙත් නැහැ. විසබීජින් හටගත්ත රෙඩේට බෙහෙත් තියෙනවා. ඒ නිසා මෙන්න මේ ආධ්‍යාත්මික ජීවිතය යනකොට අපේ නිහතමානිකම නැතුව අපි මේ නුරුස්නා ගති සතුටුම වෙන ගති අසන්තෘප්තිකාරී කියන එක රෝගී මට්ටමට යනවා ඒ වගේම අනුන්ගේ වැරදි හොයන ගති ඒගොල්ල හිතනවා අපි ආධ්‍යාත්මික නිසා අපිට වගකීමක් තියෙනවා අපි ඔක්කොම පිළිවෙල කරන්න ඕනේ බුදුහාමුදුරුවත් ඒක බාරගත්තේ නැහැ ජීනාජා බාරගත්තේ නැහැ මේ ලෝකෙ ඔක්කොම නිවන් දකින්න ඕනේ කියලා ලෝකෙ ඔක්කොම භාවනා කරන්න ඕනේ කියලා ලෝකෙ ඔක්කොම ධම් දෙන්න ඕනේ කියලා ලෝකෙ ඔක්කොම දිලකින් ඒ බුදුදහස ජරතුන් දීතුන් රාහින්දේ දහකට වැටී උරු මරණ තැනක් තිබුණා ඒ දිගට කිව්වා උන්හතර වගේ කෙනෙක් තිබුණේ නැහැ ඒක මේ ඔය ග්‍රීන් පීස් ඕගනයිසේෂන් එකට කියලා සංවිධානය කරන්න උනන්දුවක් තිබුණේ නැහැ ඒ නිසා උන්වහන්සේ බුදුමයි කියන එතන උන්වහන්සේ විමුක්ති ලැබුවයි කියලා කියන එකී ඒක අපි එහෙම නොකර හිටියට මේ අනුන්ගේ වැරද්දක් දැකලා ඒකෙන් ක්‍රෝධ ගන්න නැතුව ඉවසගෙන හිටියට අපි වැරද්දක් කරනව නෙමෙයි අපිට වගකීමක් තියෙනවා යැත්තන්ට පහසු වෙලාවක් බලලා අවස්ථාන් කුලව ඔකට විකල්පයක් තියෙනවා මම සතුටින් ඉන්නේ කියලා කියන්නේ නමුත් ඒ වරදණ්ඩයක් දෙන්න හෝ විධායක ශක්තියක් අපට අත් කරගන්න හැකියාවක් නැහැ ගත්ත ගමන් වෙන්නේ තමන්ගේ ගමන දෙගුණකින් තුන්ගුණකින් පස්සට එනිසා අනිවෙනි උපන්නා වූ ක්‍රෝධය විනීනේ කරන්න පුළුවන් නතර කරන්න පුළුවන් නම් පුසුජනස කියන්නේ සර්පවිෂක් අදුනට පස්සේ ඒක ඔය කොළපොතු මුල් මල් එකතු කරලා හදන බෙහෙත් කඳ සහ පත්තු මාර්ගයෙන් අර විෂ අරගෙන දාන්න වගේ ඇතිවෙච්ච ක්‍රෝධය නතර කරන්න පුළුවන් නම් නිවන තමයි තියෙන්නේ ඒකට නිවන කියලා තමයි කියන්නේ එක දවසක් මට මතකයි මම ඉන්දියාවේ ඒ ධම්මචිව වන්දනාව කරන ගමන් පැවිද්දෙක් විදිහට මම ගියේ. ඒ හිටපු උපාසක පිළිචමන්ගේ ගමකට මට සම්බන්ධ වුණේ. ඒකේ මේ දුර ගමන යනකොට මයිකිය අදාලා දෙනවා බණ කියන්න. මට කිව්වා මේ බණ කියන්න කියලා මයිකිය වහනවා මොකද්ද ඔය. ඉතින්දි මං කියූපේ තමයි අපිට පින් කරන්නේ එනතම් පාරමිතා පුරන්න තම් කුසලතා දිනු කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අපිට අසාධාරණයක් වැරද්දක් නොකොට යුත්තක් දකිනකොට ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් දස පාරමිතාම පිරෙන ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් දස පාරමිතාම පිරෙනවා කියලා මට මතකයි පැයක් මම කතා කරා අපි යම් මේ සූත්‍රය ඒ වෙච්ච සිද්ධියට එහෙම නැත්නම් මේ නිදාන කතාවට එතකොට මට හිතෙනවා ඉඩක් හම් වෙයි කියලා කොහොමද ඒ රස පාරමිතා පිරෙන්නේ කියලා තේරුම් කළ දෙන්නේ. ඒක තමයි මේ ਸਰවඥාංශ කියන්නේ කියලා මට හිතෙනවා. ඒ මොකද මේ ਸਰවඥාංශයේ පසු අවුරුදු 45 පසු කාලේ පස්චිම බුද්ධ ශාසනය කියලා කියන්නේ විනීත උරා දාන්න උනා මොකද ගෝධිනෙක් මේක පැවිදුණා විවිධ අදහස් මතින් එයත්ගේ ප්‍රධානම දේ නිවන නොවන නිසා නිතරම නිවනට යොමු කරන විනය නීති රෙගුලාසි ගන්නවා අපි කියනවා මේ විනය පිටකයේ කියලා එන්නේ ඒකදී එක තැනක සඳහන් වෙනවා ඒ කුසල් ධන වේදේ ස්වාමීන් වහන්සේලා සංඝ පිටිසේ වැඩි වෙනකොට ගස්කොළන් කපමින් කුටි හදන්න පටන් ගත්තා. ඒ කුටි හදන්න පටන් අරගත්තාම ඒකට කියන්නේ බෞද්ධ වශයෙන් උදව් කරන සිපස දායකුනේ සංජානනතිලාගේ මතම තමයි වැඩ කරන්න පටන් ගත්තා. කතාව යන්නේ මෙහෙමයි. එතකොට ඒ විශාල ගස් කපනකොට ඒ ගස් වල ඒ රුක්ෂ දෙවතාව මේ කිපෙන්න පටන් ගත්තා. අසාධාරණයක් සිදු වෙනවා කියලා. එයත් විවිධ ක්‍රමවලින් සංජානනට බිනින්නලා කිව්වා ඔබ වහන්සේලා කුටි හදනවා භවනක් හදනවා කියලා. ඒ භවන කරන්න එපා. මේක ගොඩක් කල්ලා ගිහින් අපිට යන්න තරක් නැහැ. ඒ පින්නෙ කිසිම සංඥාවකට ප්‍රතිචාරයක් නැති දිගටම ගස් කපපපය එක දවසක් සංඥාවන්තයෙක් ගහක් කපනකොට ඒ රුක්ෂ දෙවතාවගේ හිටපු දෙවතා පැටියගේ අත කැපිලා තියෙනවා පොඩි කෙනෙක්. ආජගම රුක්ෂේ යාක හොඳටම කියෙන්නේ ගිහලා සංඥාවන්ස බරන්ද යාගේ ඒ අධිමානික බලය දල සංඥාවන්ස මරන්න තද ක්‍රෝධයක් ඇති වෙනවා ක්‍රෝධයක් ඇති වෙලා මොකකින් හරි හේතුකින් දෙසට කල්පනා කරනවා. දෙස කල්පනා කරනකොට මේ සංඥාවන් මේත් එක තරහක් නෙමෙයි මේ කරන්නේ. නිදැනුවත්කම අවිද්‍යාව නිසා කරන්නේ කියලා මම මේක කරනකොට ඒකේ හොඳයි හොඳම වැඩේ තමයි සංඥාවන්සලාගේ ප්‍රධානියා බුදුහාමුදුරන් මෙල කියන්නේ කියලා. සර්වඥාන්සලාගේ දීලා කියන අවස්ථාවේ සමන්නාංශ අපි විවිධාකාරයෙන් ඉඟි කරා. නමුත් මේ සංඥාවන් අතර කරන්නේ වැඩි අපි ඉන්න විමාන විනාශ කරා. ඒ විනාශයේ නිසා මගේ දරුවගේ අතක් වගේලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේට කියේ හොඳයි කියලා හිතන කෙලින් සංජයහට දඬුවම් කරන්නට වැඩි. ඒ නිසා තමයි තාමත් විදියට මොනෝසෑහෙන විදියට ඒ දේවතාවට ස්තුති කරනවා. ස්තුති කරලා කියන කොච්චර හොඳද මං හම්බෙන්න ආවේක වහාම ගිහිල්ලා සංඝයාට හානියක් කරා නම් ඒ සංඝයා වහන්සේලාගේ කියන මේ සීල සමාධි ප්‍රත්‍යා නිසා ඔබට කවදාකව හොඳක් නැවෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් අපයි පැහැදිලි වෙනවා. ඒක නිසා මම කියන්න ඔය වෙනුවට අන්න අසවල් තැන තියෙන හොඳ රුක්ෂයක් ඒකට ගිහිල්ලා තමන් ගත කරන්නයි කියලා අර දේවතාව අස්වසලා සංඝයා රැස් කරලා සංඝයාට මතක් කරලා කියන ඊට පස්සේ එහෙම ගස් කැපීම සංඝයාට තහනම් කරලා ගිහියෙකුට කියලා කරවගන්නා මිස කරගන්න එපා කියලා නීතියක් බලනවා. අන්න ඊට පස්සේ නීතිය දාලා සංඝයාට ඉස්තාවර කරලා තමයි මේ ගාථාව දේශනා කරන්නේ. අර දේවතාව යම් ආකාරයකින් මේ තමන් ඇතිවෙච්ච ක්‍රෝධය, ද්වේෂය නතර කරගත්තා නම් එයා වැටෙන්නේ කියන අමාරුවෙන් ආපු ගොඩේනේ ආපු ප්‍රමාණේ බේදි බුදුහමනට විතරයි. කිසිම කෙනෙකුට ඒක වටිනාකම කියලා දෙන්න බෑ. ඒ ඕන තරම් තුන හේතු සාධක තමන්ට හානි කරපු සංඥාවන්ස විනාශ කරා. ඒ තියෙද්දි කිසි සර්වඥාන්ත හම්බුනේ ඒ ක්‍රෝධය යම් ප්‍රමාණයකට විනයනය කරලා හික්මවගෙන. අන්න ඒ කරපු නිසා ඒ පුද්ගලයාගේ ඒ දෙයන්නාංශගේ දස පාරමිතා පිටින් හැට බැලුවොත් එයාට ලොකු දාන පාරමිතාවක් තියෙන්න ඕනේ. නැත්නම් හැංගීමක් තියෙන්න ඕනේ තමන්ගේ ගේ හිතේ විමානේ විනාශ කරලා ඒක උන්මයේ කමක් නැහැ කියන්නේ. විදීල නැහැ හැංගීමක් තිබුණේ නැති නිසා තමයි ඉස්සර කේටි ගේ. ඒකයි සම්බෝධනජි අසෝසල මේ වෙනකොට මේ දහ ගන්න කියනකොට බාරගත්තේ ලොකු කැපකිරීමේ ගිලද නීමේ හැඟීමක් තිබුණ නිසා තමයි මතක හැකියාවක් නිසා තමයි ඒක පැහැදිලිවම දානීය වශයෙන් අපිට පෙළ දෙන්න පුළුවන්. ඊකට සීලයක් වශයෙන් හික්මීමක් කායික වාචික වශයෙන් කෙලින්ම සංජානනයට හිංස කරන්න ඒ පුද්ගල ඊට පස්සේ කෙලින්ම මේ ඒමකින් කර්ම රැස් කරගෙන වෙනම අපායට සිල්වත් දාන බණ භාවනා කරන සංඝයා වහන්සේලා කරදර කරනවා. මාසේ ඒ විනෝද හිතුනා මම කෙලින්ම සංඝයාවෙක් දනුවක් කරනදී සර්වඥ මාහන්සේ ළඟට යනකොට හික්මිච්ච ගතියක් පේනවා. සීතල ගතියක් පේනවා. මේකට තමයි සීල කියලා කියන්නේ. සදාචාරාත්මක අගයන් ආඩම්බරයක් පිළිහිටගත්තා. Taman මේකේ අතර ගත්තේ නෑ. ඒ වෙනුවට ඒ සංඝයා වහන්සේලාගේ නායකත්වයට මතක් කරා. ඒ නිසා සීලේ ලොකු සක්‍රීපෙනි ප්‍රමාණයක් තියෙනවා. නෛෂ්ක්‍රමී කියලා කියන්නේ මෙතෙක් කල දරුවන් හදානවා නම් හිටුවේ තමන්ගේ විමානය වෙනස් කරලා සර්වඥාන්සේ වගේ සියල්ල දක්නා වූ උතුමන් වහන්සේව ප්‍රයෝජනා කරවට ඕක වෙනුට උතුම මෙතෙක් යන්නේ කියලා අපට අතහරින්න පුළුවන්කමක් ඒ කියන්නේ දීර්ඝායන පුළුවන්කමක් තිබුණා. තාන සීලන්තනිකම ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ විදිහට තමන් හානි වෙලා තියෙද්දි නැත්නම් මෙහෙම කියනවා පෙරකල කර්මයක් නිසා තමන්ට මේ විපාක කම්බුච වෙලාවේදී ඒක පිළිබඳව කම්මසගත ඥානෙ නැත්නම් ඒක ක්‍රියාත්මක කරපේ කරටික තරහ කියන මෙතන ගන්නේ මාර්ගික ක්‍රියාත්මක උනේ තමන්ගේ ඒ තමයි කරන්නේ විමාන තමයි කරන්නේ ඊට පස්සේ සංඥාකින් පරිගන්න ගියොත් කවදාකවත් මේක මට කර්මානුරූප වෙන්න තියෙන දෙයක්ද කියන එකට කිසිම ඉඩක් දෙන්නේ නැහැ විතරක් නෙමෙයි අනුතෙන් කායික වාචික දුච්චරිත කරලා අනුතෙන් කර්ම රැස් කරනවා මෙන්න මේක තමයි යෝගාවචරය ඉගෙන ගන්න ඕනේ තමන්ගේ යන පාරේ අනන්ත අප්‍රමාණ නොබිනාදී නොකට යුතුදී අකමැති දේ සිද්ධ වෙනවා මේක බේරකල කර්මිකින් නම් සිද්ධ වෙන්නේ හොඳම දේ තමයි ඒ සිද්ධියේ මේ මුලය මේ මැදය මේ අගය කියලා බලලා ඒ නැවත කර්ම නොකර ගන්න උත්සාහය ඥානි කියන්නේ ඒක දන්නේ නැතුව සාධාරණ කර්මයේ අයිතිවාසිකම් දෙලලා සටන් කෙරුවොත් නීති අතට යන ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් අර කර්ම දෙවිල යන්න පුළුවන් නොවෙන්න පුළුවන් අදුස් කර්ම රාශිය ප්‍රශ්න මේක තමයි වට කියන්නේ මේක තමයි කර්ම වටේ කියලා කියන්නේ අද යෝගාවචරය ලේඩ දුකක් ආවා ඥාති විශේෂයක් ආවා වස්තු විශේෂයක් ආවා අකවදාකත් ඒක ඇති කරපු එකම හොයලා එයාට තනුවන් කරන්න මොනවද කියන්නේ මේ දේ මට මුල වශයෙන් මැද වශයෙන් අග වශයෙන් ධර්මානුකූලව බලලා ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් කියලා. ඒක සීලේ තකෙන්โดනේ මේක තමයි ප්‍රත්‍යක්ෂය. ඒක සීලෙන් කියන්නේ අපි පරිස්සම්. ওই කවුරු පව කරගත්තත් අපි පරිස්සම්. Taman දැනගන්න ඕනේ මේ වැඩේදී මම කායිසර කෙරුවොත් වචනීසර කෙරුවොත් අලුතෙන් කරනවා සම්මාංශී චේතනා පාරිනෝ ආචෙන් කෙලස් පස්සෙනවා ඒසම මට පුළුවන්ද යමක් නොකර ඉන්න කායික වාසික වශයෙන් නොකර ඉන්න කියලා මේක තමයි ප්‍රත්‍යක්ෂය ඒ නිසා සර්වඥාන්සේ ගන්න විශාල තද සම්බන්ධකමක් සීලේසත් ප්‍රත්‍යක්ෂයට ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා සීලේ මේ ප්‍රත්‍යක්ෂයට හේතුව ප්‍රඥාවටයි සීලේ හේතුව ප්‍රඥාටයි නැත්නම් සීලේ සීලේට කරේ ප්‍රඥාව දුසීලයට ප්‍රඥාවක් නැත්නම් දුප්පඤ්ඤාට සීලයක් නැහැ සීලේ ප්‍රත්‍යක්ෂය දෙක තමයි ලෝකේ අක්‍රම දාන්නේ අමෙන් නෝන් ගැලගටිය පේ. ඉහිලි සාධම අපි කිවසන්න බැරි. අපිට කිව්ල කනව ඉවසන්න පුළුවන් කොහිල කටු වෙන එන්නකොට තමයි අම්මා. භාවනා යෝගාවදී කිඹුලෙක් කනවටයි කොහිල කටු එනකොටයි දෙකේදීම බලන්නේ ඉන්නවා මලමිණියක් වගේ, කොන්දපන්නජ මිණියක් වගේ, මෝඩෙක් වගේ, ඇස්තිකක් නැති කෙනෙක් වගේ, කම්ලියක් නැති කෙනෙක් වගේ අපි පරිස්සම්. මම පරිස්සම්
ඉතින් මේක විතර සමාජයේ නුරුස්න කිසිම ගැටියක් නැහැ. සමාජයේ පේන්න බෑ අපි ප්‍රතික්‍රියා නොකර ඉන්නවා දැකිය. අපි ධම්මල තාත්ල උගන්වන්නේ, ගුරුවරු උගන්වන්නේ, හැමදෙනාම උගන්වන්නේ, මාෂල් ආස්කාර උගන්වන්නේ ගැවුව කතාව. බැන්නොත් තමයි මම බලන්නේ. බුදු දහම කියන්නේ තුඹේ කවුන්ටරේට වැටෙන්නේ. බැන්නොත් තුඹේ කවුන්ටරේට වැටෙන්නේ. නම් ඔබ ගැන බලාගන්න ගහන්න නැතුව වළින්න තුෂ්ටි. ඔය වෙනස තමයි මේ ලෝකායත ධර්ම සහ සර්වඥාචකේ තියෙන මේ නෛනිහාත්ක ශ්‍රී සද්ධර්ම වෙනස. එනිසා අපි පරිසම් වෙන්න ඕනේ ප්‍රඥාවන්තයි කියලා කියන්නේ විචිදේ හරි. අසාධාරණ වශයෙන් තමයි මේ මාගේ විනාශ වුණා. අයිති උච්චින දේව බලශක්ති නිසා ඕන සංඝයාට ගලුවන් කරන්නේ. උන් නොකර සිටිනේ හැකියාව බලලා නොකර බිනවත් නෙවෙයි. බුදු වාචනයට ගිහිල්ලා කියන ස්වාමීන් වහන්සේ මට මෙහෙම දෙයක් වුණා. ඒකට බුදු දහම ඇති දෙපැත්ත කාරණාවලකවල ඔබතුමා මෙන්න මේ විමානේ මාරු කරන්නේ මම මේක බලාගන්න කියලා සංඝයා දෙන පණිවිඩය තමයි අන්න දේවතාව වගේ උපන්නා වූ ක්‍රෝධය අයින් කරන්න පුළුවන් නම් මේක තමයි ප්‍රත්‍යක්ෂාවිතා. දාන සීල දෙකම පඤ්ඤා විකේන පංචම මෙන්න මේ තමන්ට සාධාරණ කියලා කියන්නේ ඒ මතින් චේතන පාලන කර කර්ම රැස් නොකර මේක කාගෙන ඉන්නේ තත්ත බල වීර්යයක් අවශ්‍ය කරයි. මේකට දීලා තියෙන උපමාවෙත් ඒක තියා සඳහන් වෙනවා. මේ ඇතිවෙච්ච ක්‍රෝධය දුරු කිරීම සඳහන් කරන්නේ උරගේ හර්පේ තමන්ගේ හැව හලනවා කියන. ඒ හැව හැලීම සඳහා පරම හැව හැම යටින් මතුවෙන උදාහරණ පොතලයි. ඒක කවදාකවත් ඒ සකා ව්‍යාපාර නොකරත් හැලෙන්නේ. ඉතින් ගහ දෙපලක් කස්සේ නැති ඉතින් ගන්න. ෆින්ගර් වොට් තමයි අරට ගලවල. එනිසා මේ තව කෙනෙක් ඉන්න සාධාරණ වෙනකොට රජෙකින් හෝ කාලකුණින් හෝ මොකකින් හරි ඒක හරහා යන වෙලාවට ඒක මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි මම චේතනා පහල කරන්නේ නැහැ කියලා යනකොට ඉබේ වෙන්නේ නැහැ. එහෙනම් වීරියක් ඕනේ මේකට කියන සමාන වීරිය නෙමෙයි වීරවන්තකම කියලා. ඒක වීරය කියලා කියන්නේ මොකද්ද වීරය මොකද්ද වීරවන්තකම මම මේකින් කර්ම රැස් කරන්නේ මම මේකට චේතනා පහල කරන්නේ මම මේ මත පුරුද්දට ගෙන ආපු ඒ ගති පහල කරන්නේ වීරයවන්ත බලන්න මේ බුරුකේ මාළු බාණ්ඩ හොඳනේ මේ වැරැල්ල ගියා යනකම් කාලේ ඉතින් වීර්ය පාරමිතාවක් කියනවා පඤ්ඤා විහිින පංචම කාන්ති ශාන්ති කියුවාම ඉතින් මේක ඉවසනවා කියන එක ඉතින් සාමාන්‍යයෙන් මේ ශාන්තියටම තමයි තේ ශාන්ති කියන්නේ ඉවසන ශක්තිය මෙත්ත මෛත්‍රිය තමයි බුදු දානමාංශයේ මේ ද්වේෂයට ප්‍රතිවිශ්වාසයෙන් පෙන්නන්නේ නම් කිසි කෙනෙක් දන්නවා නම් තමයි ද්වේෂිතයි කියලා ඒ පුද්ගලයා ගමන් මල්ලේ පැන්ඩෝල් පීච ටිකක් කරන් යනවා වගේ හිද්දාලේ පිටියක් හදන් යනවා වගේ ආධ්‍යාත්මික ගමනේ නිතරම කුප්පිය ගන්න ඩප්පිය ගන්න ගන්න මෛත්‍රිය කියලා දෙන්නේ අවශ්‍ය වෙන ආකාරයට කරන බාම් කරනවා. ඒ දෙක දන්නේ නැත්තම් මේ ද්වේෂයයි ප්‍රතිවිසමයිත්‍යයි කියලා මිනාන හරි වේසයි. මේ දෙක වැදගත් දේ ඔයගොල්ලෝ හිතන විදිහට ඒ මෛත්‍රිය නෙවෙයි ක්‍රෝධය ක්‍රෝධය වශයෙන් හඳුනා ගැනීමයි තාමත් වැදගත් දේ. ඉතින් අපි දැන් මේ කියපු ධර්ම කොටස භාවනාවට දාලා ගත්තොත් අපි මේ වගේ දැනට අහුවහම අපි චුබුතස් කරන ඉන්දියන් භාවනා කරන්නේ සක්මන් භාවනා කරන්නේ ඉන්දියන් වැඩ කරන්නේ කවදාකවත් ඉන්දියන් ඉන්න වෙලාවක සක්මනකදී පරිඑතින් වැඩ වලදී සමලයට අතුනම වගේ සියලුම කාර්ම අපට ඕන විදිහට වෙන්නේ අනන්තවත් නුරුස්නා දේවල් වෙනවා අන්නේ නුරුස්නා දේවල් එනකොට ආනාපාන කරනවා කවුරු කයි කවුරුද දොරක් කයි වා එහෙම නැත්නම් කපුලි වේදනා එතන හිතවිලිය ස්වභාවික සංසිද්ධිය තමයි ඒන සද්දෙට ඒන වේදනාවට ඒන හිතවිලියට වෛරයක් ඇති වෙනවා නුරුස්නාගතිය ඇති ඒ නුරුස්නාගතිය හඳුනගන්න නැතුව අපි කොච්චර මේකෙන් ජයගත්ත පෙරදුනා කවදාක ප්‍රශ්නෙ දෙන්නේ ඒ නිසා නුරුස්නාගතිය එනකොටම මට මේ සද්දෙ නිසා නුරුස්නාගතියක් ආවා මේ හයියෙන් දොර වහපු නිසා නුරුස්නාගතියක් ආවා
හිතවිලි අවුස්සන නුසුනාගතියක් ආවා වේදනාව නිසා නුසුනාගතියක් ආවයි කියලා අර පේන පළවෙනි හේතුවත් එක්කම ඒ නුසුනාගතිය හඳුනා ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම කියන ගෝත්ම දිවි යෝගාවචරයේ ලක්ෂණයක්. ඉතාමත්ම නොදියුණුවක් කියන නොදියුණු කියන වචන පාවිච්චි කරනවා ආධුනික යෝගාවචරයේ හිතා. ඒ පුදුලේ භාවනා කරනකොට නිතරම අතුන්තන දැක්නක වශයෙන් ගන්න හිතවිලිය. ඉඳගන්න කොටම හිතවිලිය. ඒ හිතවිලිය එනකොටම යා හිතන රක් කරගන්නවා. දීපෝම කාලෙට පස්සේ නිවඳුවක් දාගෙන පිටිට ගිහිල්ලා. හොඳ විවේකයක් හම්බ වෙනවා. ප්‍රතිස්ථිත තමයි භාවනා කරන තනියෙ ඉඳකින් මේ හිතවිලි කොච්චර දේනවද මට බෑනේ මේක ඉවර කරගන්න ප්‍රතිමුත් තමයි හිතවිලි. ඉන්නේ ඉති වැඩි. ඒකට දැන් භාවනා ගුරුරයා මොකද කියන්නේ? ගුරුරයා කියනවා තමන්ගේ භාවනාවට නිතරම හිරියර කරන්නේ හිතවිලි මැද ඒක තමන්ගේ චරිත ලක්ෂණයක්ද? එහෙම නැත්නම් කියන ප්‍රධාන බාධාව හිරියෙට වඩා නැවතත් ආනපාන කියලා බලන්න. ඒකට ආය හිතවිලි කරයි. ආය ආනපාන කියන්නේ ආය හිතවිලි කරයි. ඒකත් බලන්න ආනපානෙන් කැඩෙනවට 10ක වී හිතවිලි සංකීර්ණ කොච්චර කැඩෙනවද? වේදනාවට කොච්චර කැඩෙනවද? සද්ද නිසා කොච්චර කැඩෙනවද කිව්වොත් යම් වෙලාවක අපට දෛකේ යෝගාවතර දැනගන්න පුළුවන් වුණොත් මගේ භාවනාව දසබාරක් කරන අටසකයක්ම කරන හිතවිලි කියලා බොහොම ආරක්ෂාකාරී වෙලා දානවා විතක්ක චරිතයක් කියලා. ඊයර භාවනාවකින් හම්බෙච්ච පළවෙනිම ප්‍රතිඵලය තමයි මම කවුද කියලා දැනගන්න. මගේ හිත මොකද්ද කියලා දැනගන්න එක. මේ වැඩේ කරන්න තාම කිසිම යන්ත්‍රයක් මුළු ලෝකෙ කොහෙවත් නැහැ. එකම එක යන්ත්‍රයයි තියෙන්නේ එක දෙයකට හිතා. දාගෙන ඉන්නකොට චරිත ලකුණු අනුව පැමිණෙන බාධායෙන් තමයි මම කවුද කියලා තේරෙන්නේ. එතකොට මේ විතක්ක චරිත සඳහා ඕනතරම් බේටි. ප්‍රශ්නෙට නෙවෙයි තියෙන්නේ විතක්ක චරිතයක්ද කියලා රෝග නිర్ణය කිරීමයි තාමත් වැදගත්. යෝගාවචරණ කරන්න බැරි තියෙනවා. උත්සාහ කරන්නේ විතක්ක නැති කිරීමේ ක්‍රමය කියලා. එතකොට අනිවාර්යයෙන්ම කියන විතක්කත් එක්ක ද්වේෂයක් තියෙනවා. විතක්කත් එක්ක නෝනාවක් තියෙනවා. ඒක කවදාකවත් මොන බේසින්වත් විතක්ක නැති වෙලා යන්නේ නැහැ. විතක්ක වලට තියෙන ප්‍රධාන ආහාර තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ විතක්ක දෙන වෙලාව විතක්ක බව දන්නේ නැහැ. එයා හිතන්නේ මට ආනාපාන තියෙන ආදරය නිසා මේ විතක්ක එන්නේ. ආනාපාන තියෙන ආදරය නිසා හිතේට විරුද්ධ වෙන්නේ සමගි මේ හිතවිලට වෙදෙන්නේ සදාචාර සම්පන්නයි කියලා හිතා ගන්න. මොන් මං හිතන්නේ සර්වඥාන්සේ යෝජනා ඉදිරිපත් කරයි. සර්වඥාන්ගේ භාවනා කරමින් ඔබගේ ලොකුම ලාභය තමයි ඔබ විතක්ක චරිතයක් කියලා දකරන්න අවස්ථාව. ඔබේ ජීවිතේ ඔබට ස්තුතිවන්ත වියා. නැවත නැවත විතක්කම ඉන්නකල බලපං මේක මං ගත්ත යෝජනා ආරම්භ කියලා. මෙන්න මේ විදිහට විතක්ක පිළිබඳ ද්වේෂෙන්තර වැළවොත් විතක්ක වල විශාල පරිණාමයක් සිදු වෙනවා. හැපෙන්න ගත්තම විතක්ක පිටිට දප්තියසගෙන පැනගෙන ඉන්නේ. විතක්ක එනකොට හා බොහොම හොඳයි ආපේක. මම මේ දැනගන්න තමයි හිතේ නිතර නිතර ඔයා දෙන අමුත්තයි කියලා දැනගන්න ඉන්නේ ග්‍රීන් ටී ටිකක් අපු ගුම් ගිල වාඩි කරගත්තොත් විතක්ක වලට බලපෑම කරන්න බැහැ. විතක්ක වල විතර නෙමෙයි වේදනාව තත්ත්ව බලපෑම කරන්න බැහැ. සද්ද වල තත්ත්ව බලපෑම කරන්න බැහැ. ඒ මොකද අපි මෙතෙක් කල කලින් ඒ හැම දෙයකම ජම්ම ගතියට කෙලස් වලට ආවදමි ප්‍රතික්‍රියා කරලා අපි කියන මූලික අයිතිවාසිකමක් මගේ මම වැඩ කරන්න යනකොට විරුද්ධ වෙලා යන එකකට යහ නොවේවා වෙනසේවා කියලා හිතන එක ඒ සදාචාරය කියලා හිතනවා. ඒකෝ කදාකත් මේ විදිහට මේ වැඩ කරන්නේ ක්‍රෝධේ බවත් මේ අස්පනාර්ථ තියෙන ක්‍රෝධේ බවත් ඉවසගන්න දැනගන්න බැහැ. ඒ තාකල් ක්‍රෝධයට ලාභයි මොකද අවිද්‍යාව වැඩි. යම් වෙලාවක ක්‍රෝධය කියලා ක්‍රෝධය දැනගත්තම ඒක තමයි විද්‍යාව කියලා. ඒ විද්‍යාව තමයි ක්‍රෝධයට දරන්නම බැරි. ඒ නිකන් ගැටුලකට කුරුසෙ පෙන්වනවා. යකාට අමුතට ඇල්ලුවා වගේ අපිට කරන්න කියන්නේ බුදුහාමුදුරු මේ ගාථා මාර්ගයේ අපි ඉන්න විමානේ කවුරු කඩනකම් නින්දුන්නේ භාවනා කරන්න හදනකොට අපි නොහිතූ දේවල් සිද්ධවෙනවා. අන්නේ දේවල් වෙනකොට සිද්ධියේ මේකයි මේකදී ඇති වෙන
පුරුද්දට බැහැරෙන ක්‍රෝධේ මේකයි කියලා. ඒ ක්‍රෝධයයි ඵලයේ වශයෙන් හේතුවයි දෙක වෙන් කරගත්ත බලාගත්තට පස්සේ ඒක තමයි ඒ තමයි අපි ඒ ක්‍රෝධය ද්වේෂින් බලකේනා මධ්‍යතේක විදිහෙන් බලනකොට ක්‍රෝධේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා දවසක දැක ගන්න පුළුවන්. ද්වේෂ කරන එක නදකින්නේ මුල පමණමයි ඊට පස්සේ ද්වේෂෙන් දෝෂසහගත වෙන අවිද්‍යාවට හැටර. අපි දැන් බලනවා යා මැදදී මොකද කරන්න මත හානි. හොඳට බලන්න කිව්වොත් එයාට වසන්න බැලුව ක්‍රෝධය අපි අතහැරලා යනවා. වේතනාවත් මේකයි තද්දොල්ටත් මේකයි. ඒක නිසා උපන්නා වූ ක්‍රෝධය ක්‍රෝධය වශයෙන් දැනගන්න එක තමයි අපි විපස්සනා වෙදි කරන්නේ. සමතේදී වෙන කම කරනවා. කකුල වෙනස් කරනවා. নানা ප්‍රකාර විදිහට කෝපේ මඟ අරගෙන. විපස්සනාදී කෙනෙක් ක්‍රෝධය එනකොට මේ මුල මේ මැද මේ අග වශයෙන් දකිනවා. දැක්කනම් ඒක විදිහට කියන්න පුළුවන් ක්‍රෝධයට මෛත්‍රී කරනවා. ප්‍රමිතාසුලයේ ඇමරිකාවේ විවෘත ටෙන්ෂන් එකක් වත් පස්සේ ගලලම තමයි මේකට වෙලා. ඒ ලා මයින්ඩ් ඇන් ද ලයිෆ් කියන ඕගනයිසේෂන් එකේ ලොකු කොන්ෆරන්ස් තිබ්බා. destructive emotions කියන්නේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන නාස්ති කරමේ ආවේග පිළිබඳ. ඒ 7 destructive emotions කියලා පොත හතක් ලියුවා. ඒක සම්බන්ධ වෙච්ච විශේෂයි. anger කියන එකට ලියුවේ tournament කියන කාරකට. ඒ මංගරෙන් කිව්වා ඒක පළවෙනිම පටන් අරගන්නේ පෙරවදනේ may I not be angry with the anger ever මම මේ වාසිය මගේ තරහට තෛල තරහ නොකරන්නේ වෙමි කියලා පටන් ගන්න. අපි නිතික් කිරේ තරහක් තරන්නේ. ඒක තමයි තරහට දෙන්න බුණ ලොකුම ආහාරය. තරහ වශයෙන් හඳුනා ගන්න අදහසයි. තරහදී බලන්නේ මේකට කරනවා තරහට මෛත්‍රී කරනවා කියන්නේ. මේක කරනවා එකම සතා මනුෂ්‍ය අතරයි ලෝකේ. බල්ලෙකුට නෑ නියෙක් දැක්කට පස්සේ මෛත්‍රී කරන්න ප්‍රේම කරන්න සිල් ගන්න. ඒක යන්නේ සහජාසයි. ඊට පස්සේ ගැරන්ඩියට යන හැටක් බැකප් කරා. මනුෂ්‍යයෙක් පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ මොකටද? අපි බුද්ධ ශ්‍රාවකයෝ ඉන්න. අපිට සද්ධා කියලාමක් තියෙන නිසා. අපිට වීර්ය කියලාමක් තියෙන නිසා. අපිට ප්‍රඥාවක් කියලාමක් තියෙන නිසා. මේ සඳහන් කරන සමත උපක්‍රම තමයි මෙත්. මෛත්‍රී භාවය. අපි තායයක් භාවනා කරනවා. කන්ති මිත්‍ර අධිඨාන මේකට අධිෂ්ඨාන ශක්තියක් අවශ්‍යයි. මේක සර්වඥාණන් කියනවා කවදාකවත් සර්වඥාන්සේගේ බණහන් නැතුව මේ අධිෂ්ඨානය එන්නේ නැහැ කියලා. එන්නෙම අපිට කවුරුත් කියන්න ගන්න. වෛර කරන්න. වෛර නොකර සිටීමේ අධිෂ්ඨාන ශක්තිය ගන්න බුදුබණ අහන්න. පරතෝගෝෂය අවශ්‍යයි. ඒ මොකද එහෙම නැත්නම් හිතන්නේ නෝන්ජල් කරනවා කියලා. ඔක්කොම ඕමෙන් අපිට ගහයි ඒක උඩ මොකක්ද මේ කියලා වෙන්නේ නැහැ. සර්වඥාන්සේ කියන්නේ නැහැ මං සාරා සංඛ්‍යාක ලක්ෂයක් පෙරම් පිළුවා. මම උත්සාහ කරලා බැලුවා කැලරියට දාන දීපා. වෛරයට වෛර කරන්න එපා. හරිද? මේක අදිෂ්ඨාන ශක්තිය අරගෙන ක්‍රියාත්මක කරපු දවසේදී අපි කවදාකවත් නැතිසේ සර්වඥාන්සේට කරු කරා. උන්වහන්සේ හයියෙන් බණ කියන්නේ බොහොම නිශ්ශබ්ද බණ කියන්නේ නාලාගිරි අතාලාවට යනකොට ඔක්ක. උන්වහන්සේ පිස්තෝලයක් කරන් ගියේ නැහැ. උන්වහන්සේ කළුවක් කරන් ගියේ නැහැ. අද්දකම නැතුව මගේ අතින් මුකුත් නැහැ කියලා. උච්චරයි උන්වහන්සේගේ අභිප්‍රාය. ඔබ බය වෙන්න එපා මම ළඟ මොකද නෑ මම ඔබට බයත් නෑ ඊළඟට ඔබට තා මාත් තා ඔබ කොහොමද අපායට යන එච්චරකට කියන්නේ නැතනම් මෙන්න මොන කරනක පාවිච්චි කරේ මේ මෛත්‍රී කියන බව මම දන්නවා මම හානි කරන්න බැරි බව කිව්ව බණ මුචයි ඒක නිසා ද්වේෂයේ ද්වේෂ කරන එක තීසංගතියක් විදියට එහෙම නැත්නම් අමනුෂ්‍යකතියක් විදියට අපි කල්පනා කරොත් අදිෂ්ඨානය ගන්න බුණා මම මේ ජීවිතේවත් බුදුමනහක් කෙනෙක් වශයෙන් අදිෂ්ඨාන සත්‍ය ගන්න ද්වේෂ කාට වශයෙන්ම තීෂ්ණු කරේ. ඊ අදිෂ්ඨාන සත්‍ය කිසිම කෙනෙක් අපේ කිට්ටුවන්ට අවිය කරන්නේ නැහැ. ඒ වෙලේ තමයි අපිට මේ කැක්කුමක් නැතිවම හැඟීමක් නැතිකම එහෙම නැත්නම් මේ නෝන්ජල්කම මය අදුෂ්ම වශයෙන් තමයි දකින්නේ. සර්වඥයන්ට නිස්සද්ද මතක කරලා කියනවා මේ පටිසෝතගාමී කියන ගමන ලෝකයා ගමන් කරන පැත්ත විරුද්ධ යන ගමනේදී මේ තියෙන අදිෂ්ඨාන ශක්තිය කදාක ඇතුළතින් තමයි ප්‍රබෝධ කරගත්තේ. බුදුමන අනුභව හැබැයි යෝනිසමනසිකාරයෙන් ප්‍රබෝධ කරගත්තේ නැත්නම් අපි රැළට අහුවෙලා රැළට යනවා. මේ තාමිට වරක් සිද්ධ වෙන ඕන අසාධාරණයක් වුණාට ත්‍රිවිධ රත්න අනුභවයේ ශ්‍රද්ධාවේ ඉවසාමීන බව අදිෂ්ඨාන ශක්තිය. ඒ නිසා කන්තිමිත අදිත්‍යාන මෙත්තුපෙක්කා ඉමේ දස කියලා මේක අන්තිමට කියාර පස්සේ උපේක්ෂාව කියන මන්දියට බහින්නේ හොඳක් උනත් නරකක් උනත් සුඛ වේදනාවක් ආවා දුක් වේදනාවක් ආවා කවුරු හරි ඉක්widetilde කරන කතාවක් කිව්වත් බණින කතාවක් කිව්වත් ඒින් එන මනපමනාව පාල කරගන්න නැතුව පවත්තන්න පුළුවන් නම් මතක තියන්න කවදාකවත් බාධා ධර්ම වලින් තොරව නම් පාරමිතා පුරන්න අමාරුයි. එන බාධාව තුළ තමයි දසපාරමිතාම පුරන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. ඒකෙදි උපන්නා වූ ක්‍රෝධය විනාශ කිරීම විනාශ කරනවා කියන වචනේ තමයි වැටක දාන්නේ. සියා සංයමයේ කිරීම විනයේදී දසපාරමිතාම පුරන්න පුළුවන්. ඒ නිසා කවදා හරි අපිට කෝපය උපන්න කෙනාට අපි ඉක්ීතිවන්ත වෙන්නේ. ඒ මනුස්සය තමයි අපිට ඇත්තටම අපිට ශ්‍රද්ධාවක් තියෙනවද, වීර්යයක් තියෙනවද, සතියක් තියෙනවද, සමාධියක් තියෙනවද, ප්‍රඥාවක් තියෙනවද කියලා කියන්නේ. විචාරයේ විශේෂයක් වන කියනකොට උන්වහන්සේ කියනවා භාවනා කර කර ඉන්නකොට කවුරුත් කහිනකොට හරියට කියනවා මේ මෙච්චර දුර ඇවිල්ලා යන්න තමයි ආවොත් මෙතෙන් ගියා කහින නේ මට යන්න සමාධිය හදාගෙන ඉන්නකොට මේකට බාධා කරනවා. හැබැයි මේ මනසට කල්පනා වෙන්නේ නැතිලු මට තියෙන සත්‍ය සමාධිය කැස්සට ගැටින්දයක් කියලා මතක් වෙනවා. දැනගන්න තියෙන්නේ මයි කියන සත්‍යය මගේ සමාධිය කැස්සට කැඩෙන එක. ඒ මනුස්සයගේ ප්‍රශ්නේ මාසයට තමයි මට ඒකවත් කියලා දුන්නේ කියලා යම් දවසක ඒ කැස්සට කිවිසට බාධා වෙන්නේ නැති සතියක් කාපු දවසේ අනිවාර්යයෙන්ම මට කැපවන්නේ පිළිබඳව ස්තුතිවන්ත එකක් පාළුවෙන්නේ. හැබැයි මෝඩ වෙන්න එපයි කියලා කියනවා ළඟට ගිහිල්ලා ස්තුති කියන තරම ඉතින් ඊට ගන්න කියනවා මේකට කිසිම බාධා නිසා තමයි මම නැගිට්ටේ. මේ ඉදිරියට මීට වැඩිය කෝපජනක දෙයක් ආවත් මට ඉවසන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකේ තියෙන ආධ්‍යාත්මික දියුණුව. මට නාම රූප පරිචින්‍යයන් පහළ වුණාද, සංඛාර රූප එක පහළ වුණාද, සෝවාන් මාර්ග සකදාගන්නාට වැඩිය මේක අත ළඟ තියෙන උපමානයක්. බින්දරේ විශාල පරාසෙක්ට මුණ දෙන්න පුළුවන් ගතියක් එනවා. අෂ්ටෝක ධර්ම විශ්ේ සීතල උණුසුමට, ශාක දුකට, ලාභයට අලාභයට, කීකිත ප්‍රසංසාවට මැදක් වෙනකොට මේ තරමට යන්න පටන් ගත්තොත් මේ දසපාරමිතා කිසිම විදිහට එනේන නුසුස්නාගතිය, එනේන අසන්තුෂ්ටතාවය, එනේන අනුංග දොස් දකින ගතිය, එනේන රූලට වැඩ කරන්න හදන ගතිය කියන මේ ද්වේෂ පදමන දැකගෙන එනේන විලාදී ස්තුති කරලා එකින් ගතේ ධර්ම කොටස ගන්න පටන් අරගත්තොත් ධර්මයේ සජීවි වෙන පටන් ගන්නවා. කවුරුත් දෙන්නේ නැන්නේ බාධාවක් තුළම අපිට ඒක හරි විදියට බල යොමුකරලා දාපුවම කරන්න පුළුවන්. ඉතින් මේ ද්වේෂයක් ඇති වුණාට පස්සේ මේ විදියට කල්පනා කරලා ඒ තුළින් පාරමිතා ගන්න පිළිමය විදියට බැලුවොත් ඒක මම හිතනවා මගේ බුද්ධිය කඩාකරගෙන විපස්සනා අනුකූලව නැත්නම් විපස්සනා උපක්‍රමයක් වශයෙන් කෝදේ වැඩගන්නේ. ඒ වෙනුවට එච්චරම විසක්ෂණා නැති අත්තන්න සමත ක්‍රමයේ වශයෙන් මෛත්‍රී භාවනාව කරා. මෛත්‍රී භාවනා කරනවා කියලා කියන්නේ ලෝකයේ තියෙන සත්ත්ව විශේෂයේ පරසත්තාන හිතාන භව ලක්ෂණා මෙත්තා කියලා කියන හිතසුව කරත්ටි. ඉතින් මේකෙදි එක අදහසක් මම ඊට පිළිබඳව එච්චර වෙලා ගන්න බලාපොරොත්තු එක අදහසක් මතක කරලා දෙන්න මම කැමති. පසුගිය දවසේ ඒක ඉදිරිපත් වෙච්ච නිසා මෙන්න මේ විදිහට මෛත්‍රී වැඩීම බුද්ධ දේශනා ගොඩාක් සූත්‍ර සඳහන් කරන මිත්තානගත සූත්‍ර කරණීය මෙත්ත සූත්‍ර ආදී වශයෙන් කොටගෙන ඒකයි අද කරන මෛත්‍රිය බලනකොට පොතේ සඳහන් වෙන මෛත්‍රිය සීල සතුන් කෙරෙහි සඳහන් වෙන්නේ. අද ගුරුවරු කියලා දෙන්නේ ඉතල තමන්ට මෛත්‍රිය කියලා පටන් ගන්න. ඊට පස්සේ අනුන්ට මෛත්‍රී කරන්නේ. ඒකෝකදී ආචාර්ය මත දෙකක් තියෙනවා. ඒ තමන්ට මෛත්‍රී කරලා අනුන්ට පවත්වන එක පසුකාලීන දෙයක් නැත්තම් අතුවාමතේ වශයෙන් සීල සතුන් කෙරෙහි මෙච්චිත් පැතිරීම
බුද්ධ මතය වශයෙන් ඉදිරිපත් කරනවා. නමුත් මේ විදිහ ප්‍රායෝගික පැති දෙකක් තියෙනවා තමන් වශයෙන් පුද්ගලික බලන්න. තමන් බුද්ධ ධර්මයෙන් හැඟීමක් ගන්නෙවත් නැතුව මෛත්‍රී පිළිවෙන්න හැඟීමක් නැතුව සතියක් නැතුව සමාධියක් නැතුව යනවා නම් උඹ හොඳයි ඉස්සර තමන් සතෙක් විදිහට හලකලා තමන් ආදර්ශයක් විදිහට තමන්ට මෛත්‍රී කරගන්න පුළුවන් නම් ඒ නැති වෙන මෙලෙකතිය අන්ට බෙදලා දෙන්නේ. උදාහරණයක් වශයෙන් තමන් විවේකී වාඩි වෙලා හිත සම්බර කරන කාය සම්බර කරන ඔක්කොම ඇඟ ලිහිච්ච ස්වරූපෙන් ධානාන්නේ සෑහෙන ලිහිච්ච ස්වරූපෙට හිත යොදන්න පුළුවන් නම් මම දැන් මෙතන කියලා ඒක තමයි පිටි කරගන්නේ. ඒ තුලින් සතිය ඇති කරගත්තට පස්සේ ඒ තමයි මේ වර්තමානයේ ලබා ගන්න පුළුවන් මේ සෑහලුව මේ මට උගන්වපු ගුරුවරයාට වේවා අම්මට අපච්චට වේවා කියලා අනික් අයට දෙන්න තමයි සුදුසුකම ලැබීම. නමුත් ඒකට චෝදනා කරනවා තමන්ද තමන් මෛත්‍රී කරගන්නකොට සක්කාය දිට්ඨිය සහ ආත්ම දෘෂ්ටි වැඩෙනවා. සියලු සත්‍යයන් මෛත්‍රී කරනකොට අඩු වෙනවා කියලා. මුළු ධර්ම වශයෙන් ඇත්ත තමයි. නමුත් ඒ වගේ ගැඹුරු දාර්ශනික පැත්තක් නැති කෙනෙකුට ආනුභවී වැඩපිළිවෙලින් යනකොට තමන් මෛත්‍රී කරගෙන අනුත් මෛත්‍රී කිරීම ආචාර්ය මත ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම කෙරුවල පුරුදු කරගන්න ඕනම වෙලාවක තමන්ට මෛත්‍රී නොකර හෝ මෛත්‍රී සංකල්ප දිගේ දිගටම යන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් සඳහන් කරපු මේ බටහිර දාර්ශනික සඳහන් කර තිනවා you wish to be nobody first you have to be somebody. ඉස්සෙල් තමන් යමෙක් වෙලා ඒ තුලින් මෛත්‍රී අධ්‍යක්ෂ තමයි ඒ අනාත්ම සංඥාවට යන්න පුළුවන්. එනිසාර සමත ක්‍රමයක් වශයෙන් මෛත්‍රී වන්න කෙනා තමන්ට මෛත්‍රී කර ගැනීම වඩා ප්‍රායෝගිකයි ආනුභූති වැඩ පිළිවෙලක් කියලා කියනවා. එනිසා හොඳට සත්‍යපාස්කනක වාඩි වෙලා තමන්ට මෛත්‍රී කරන්නේ ඒ මෛත්‍රිය අත්දකලා ඒ මෛත්‍රිය හිත උදව් කරපු ගුරුවරයෙකුට ප්‍රිය අනාත්ම කෙනෙකුට දීම තමයි කරන්නේ. අවුරුදු ප්‍රශ්න වැටෙන් බලනකොට එහෙම නොකලත් දසපාරමිතා කරන විදිහට මෛත්‍රී කරගෙන යන ප්‍රේක්ෂා මේ විශේෂදී හරි අමාරුයි අසවල් එකයි හරි අසවල් එකයි වැඩි කියන්නේ තමගේ චරිත ලක්ෂණ වල හැටියට තමයි ඒ මෛත්‍රිය සමත වශයෙන් කරනවාද මෛත්‍රිය විපස්සනා වශයෙන් කරනවාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ ආනාපාන සති භාවනාවට හිත දැම්මට පස්සේ තමයි තේරෙන්නේ මම ද්වේෂ චරිතයක්ද උත්තර තියෙන්නේ මෛත්‍රියද මම විතක්ක චරිතයක්ද උත්තරේ ආනාපාන කියලම ගන්න පුළුවන් මම රාග චරිතයක්ද මට අසුභ භාවනාව ඕනේද මම වැඩපසර දාන දැක්ක චරිතයක්ද මට මරණානුස්සතිය ඕනද කියලා ආනාපාන චලිම කරගෙන යන්න පුළුවන්. ඒක නිසා භාවනා කරන ඇත්තෝ ඒ වගේ පූර්ව නිගමනට එන්නේ නැතුව බොහෝ වෙලාවක් ආනාපානයම නැවත නැවත කිරීමෙන් තමයි වැඩියෙන් එන බාධාව තමයි වැඩියෙන්ම එන කරදරදී කෙරෙහි ද්වේෂයෙන් තොර බැලීමෙන් මේ කෝපය විනයනය කිරීමෙන් මූලික පාඩම කියලා ගන්න. ඒ විතරක් නෙමෙයි මම කවුද කියලා දැනගන්න එකේ මූලික තොරතුරු ටික ලැබෙන්න පටන් ගන්නවා. නමුත් මම හිතනවා ඉස්සරහට අපි සාකච්ඡා කරනකොට මින් එහාට ගිහිලා ඒ ක්‍රෝධයත් දුෂ්ණාගතියත් එක්ක වැඩ කරනකොට ඒකේ තමන් අවබෝධ කරගන්න කෙනෙක් තව කෙනෙක්ගේ විදිහට හැසිරෙන්නේ මොකද්ද කියන එක දැනගන්නත් ඒ වගේම ලෝක ව්‍යාප්ති ක්‍රමයට කාමය රාගය සංසාරයට බැඳට මේ ද්වේෂය කොච්චර දෝ විකෘති ස්වරූපකට වංචනික ධර්මයක් වශයෙන් රාග ස්වරූපෙන් පිළිතර අපි වංචා කරනවා කියලා කියනවා. රාගය කෙලින්ම වැඩගන්න ධර්මයක්. ද්වේෂය හැම වෙලාවෙම වංචනිකයි. ඒ නිසා අපි ගිලිස ගන්න ඕනේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා වාසේ අපි යම් විකෘති තත්ත්වයක් දක්කොත් වෙලාව බලල ගිහිල්ලා කියන්නේ මොනවා හිතන කෙරුවක්ද නැහැ මෙන්න මේක නම් පේන්න තියෙන්නේ විකෘතියක් කියලා. ඒක කවුරු හරි කියන බාපට තරහ යනවා. නමුත් අපි කීසලට තිකන බවර්ලා තිබ්බොත් මයිලගින් කැක්කේ කියන්නේ කියලා අපි විසඳන්න පුළුවන්. අන්න ඒකත් බැරි නම් ඉබේම කියන දේ තමයි සත්‍යමත් වෙනකොට ඉබේම තමයි තේරෙන පටන් ගන්නවා. මේ වැඩේ මම කරලා තියෙන්නේ ද්වේෂයෙන්, මේ වැඩේ මම කරලා තියෙන්නේ මෛත්‍රියෙන්, නැත්නම් වෛරයෙන්, නැත්නම් ආසාවෙන්. අන්න ඒ නිසයි මට මේ වගේ මේ ප්‍රතිපල විසඳු වෙලා තියෙන්නේ. එනිසා සත්‍ය කරගෙන යනකොට කල්යාණ මිත්‍රෙක් නැති අඩුපාඩුවත්
සමහර විටක ප්‍රතිස්ථාපනය කරන නමුත් සතියත්‍ය කල්යාණ මිත්‍යකුත් යන ගමන යනවා නම් මේ ද්වේෂයේ විශේෂයෙන්ම වංචනික ධර්මයක් තියෙන ද්වේෂය හැමෝටම පස්සේ කරන වැඩ දැක්කට පස්සේ අපේ මුළු දවසම මුළු ජීවිතේම නිකන් සාමාන්‍ය ටෙලි නාටකයක් වගේ බවට පත් වෙන්න පටන් ගන්නවා. මේක මොකද තේමාවක් ඇතතියි. කෙලින් යන හැටි රාගෙන් දැක්කන්න පුළුවන් වංචනික යන පැත්ත ද්වේෂෙන් දැක්කන්න. මේක කවදාකවත් සතිය හෝ කල්යාණ මිත්‍යෙක් නැතුව හීනකින්වත් පේන්නේ නැහැ. උමාවට කියනවා නම් අපේ අත් දෙකට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට කවදාකවත් ඇහැ බලන්න බැහැ. ඒකට කණ්ණාඩියක් අවශ්‍යයි. කණ්ණාඩිය ප්‍රතිබිම්බයමයි අපි ඇහැ දකින්නේ. ඒ මේ ක්‍රෝධයත් එක්ක, ද්වේෂයත් එක්ක, නුරුස්නාගතයත් එක්ක වැඩ කරනකොට කල්යාණ මිත්‍ය ඇසුරයි. ඒ වගේම මේ සතිය කියන ආදර්ශය නිතරම ළඟදී. එතකොට වැඩිම ප්‍රතිඵල හම් වෙන්නේ වර්ධිනකොට. පරිධිනකොට. අකමැති දේ හම් වෙනකොට. එතන යෝගාවචරයට ඒ දේවල් වලින් සාමාන්‍ය පුතත්ත්වයකට වෙන කරදර වුණාද ආහාරයක් සහ ඕජාවක් වාටපත් කරගන්න හැකියාවක් ඇතිය. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ නිතරම මේ වගේ මන බාහන කරන කටිය අසුර කරමින් සතිය වඩමින් ඒ ඇත්තන්ට අපි දර්පණයක් කන්නාඩියක් වෙලා ඒත් උදුලින් අපේ පිළිමික බලාගෙන ඉදිරියට ගියොත් එකිනෙකාට අපි උදව් කරනවා වශයෙන් තමන් වශයෙන් උදව් කරගන්න පුළුවන්. එතකොට මේ සර්වඥාන්සේ මේ දේශනා කරපු ධර්මයේ අකාලිකවම මෞවිමින් ගොඩක් ඈත ඉන්නේ ප්‍රියකම් නැත්තොත් නෙවෙයි අපි ළඟ ඉන්නේ විවිධ ප්‍රත්‍යයන් දැනගත්ත ඇතනොත් මේ ධර්මය ළඟ දෙනකොට පුදුම සහෝදරකම පුදුම ලේනෑකමක් ලේනෑකමක් ඇති ඕනෑකමක් එනවා. එකපි ගීෂ ගන්න හැම කෙනාගේම දේශයේ වංචනික වැඩ කරන නිසා එකිනෙකා වශයෙන් අපි අනිත් අයට බාධා නොවන විදිහට ඒවත් දැකගැනීමේ ආනාපාන සතිය තුළින් හෝ වෙන දෙයක සතිය තුළින් අපේම ද්වේෂය දැනගැනීම කවදාක ද්වේෂයට බෙහෙත් කරන්න යන්න එපා. ද්වේෂය ද්වේෂය වශයෙන් දැකගැනීමම පළවෙනි පියවර වශයෙන් තේරුම් ගත්තොත් අපේ ද්වේෂයේ මුලමැදම දකින්න පුළුවන්. ඒ මුලමැදට දැක්කොත් නයි විසර ප්‍රතිවිසක් ගන්නවා වගේ ද්වේෂය කියලා කියන දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ජීවිතේ මෙලියන් දකින්නවා කියන එක. මේ ජීවිතේ මේ කෙලස් කපනවා කියන එක ඇත්තට අසීරු නෑ කියන්නේ. ඒ නිසා මේ බෑගට වැඩි වේලාවක් මම අරගෙන තියෙනවා. ඒ තුළ ඇති වෙනා වූ මේ මතුනා වූ මේ මූලධර්ම කර්ම සහ ප්‍රායෝගික කර්ම උදව් කරගෙන අපි ගත කරන්න බලමින් බලාපොරොත්තු වෙනවක් 10යි. ගැටුමක්, හැප්පීමක්, හිතනරක් වීමක් එනේන වාරේ සතිය පිටුවා ගැනීමට මෛත්‍රී වැඩිවීමට උදව්වක් කරගන්න අපිට ශක්තිය ධෛර්ය බලය එකසේ ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්මදේශනා මෙතන නතර කරනවා. ඉතින් මේ පුණ්‍ය අනුමෝදනාවක් වශයෙන් මම මතක් කරන්න කැමති අද දවසේ අපිට දාන කටයුත්තට සේනක අනුසා සිල්වා සහය පවුලේ උදව් වුණා. ඉතින් ඒත්තෝ මේ වගේ මන භාවනා කරන පිරිසකට සහ සංජයන චලතයේ දානි බැල්වි දානි පූජා කරේ ඉතියත්තන්ට අත්මීතා කරස් කර ගන්නා ලදී උදාර කුසල් ශක්ති කොටස ඒ අදාළ කොටස අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා අනුමෝදන් වීමෙන් තම තමන්ට සීල සමාධි ප්‍රඥා භාවනා කරගෙන මේ ජීවිතයේදී මේ ශාසනයේදී මේ සැනසුම ලබන දුක්ඛාපත උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දක්වා මේ කටයුතු බාධාකින් තොරව කරගෙන යාමට උදව් උපකාර කළා වූ පේනෝපේන සීලමැත්තෝ අපේ මේ පින දකිත්වා දෙකර සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරා. අපි තනින් වැඩි දෙමාපියෝ ගුරුවරු සියලු දෙනාටම මේ පින් අයිතිවත් වේවා. ඉන්නා තැනක සිට මේක නිත යොදලා හිත යොදලා බලන්නේ පහළ වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරා. අපිට මේ විවිධ දුෂ්කරතා මත මේ රැස් කර ගන්නා කෙන කිසිසේත්ම භාසම්පති සඳහා නෙවෙයි ඒකාන්තයෙන් මේ ජීවිතයේ ගෞතම සේ සම්බුද්ධ ශාසනයේදීම සත්‍ය අවබෝධයේ පිණිසයි පිණිසම වේවා කියන ප්‍රාර්ථනාවයි. අපි සාදුකාරයක් කියලා මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සසවාරේ සමර්ථ කරමු. සාදු සාදු සාදු.